නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දානං දත්වා සීලං සමාදිනීත්වා උපෝසත කම්මං කତ୍වා කත්ථ උප්පජ්ජಂತಿ දානං දත්වා සීලං සමාදිනීත්වා උපෝසත කම්මං කତ୍වා අප්පේ කච්චේ කත්තිය මහාශාලානං සහව්‍යතං උපපජ්ජಂತಿ අප්පේ කච්චේ බ්‍රාහ්මණ මහාශාලානං සහව්‍යතං උපපජ්ජಂತಿ අප්පේ කච්චේ ගහපති මහාශාලානං සහව්‍යතං උපපජ්ජಂತಿ අප්පේ කච්චේ චාතුම් මහරාජිකානං දේවානං සහායතං උපපජ්ජಂತಿ අප්පේ කච්චේ තාවතිංසානං දේවානං අප්පේ කච්චේ යාමානං දේවානං අප්පේ කච්චේ තුසිතානං දේවානං අප්පේ කච්චේ නිම්මාන රතිනං දේවානං අප්පේ කච්චේ පරනිම්මිත වසවත්තිනෝ දේවානං සහව්‍යතං උපපජ්ජಂತಿ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් විශාකා මහා උපාසිකා මාතාවට දේශනා කරන ලද්දා වූද තවතිසා භවනයේදී අභිධර්ම දේශනයේදී ඉබංග ප්‍රකරණයෙහි ධම්මේහද ය විභංග සූත්‍ර දේශනාවේදීත් දේශනා කරන ලද්දා වූ සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණි. මේ සඳහන් වෙනවා දානං දත්වා සීලං සමාජේත්වා උපෝසත කම්මං කත්වා කත්ථ උප්පජ්ජಂತಿ දන් දීමෙන් සීලේ පිහ සමාදන්ව රැකීමෙන් උපෝසත කර්මයේ සිදු කිරීමෙන් කොතනද උපදින්නේ? එසේ දාන සීල කියන්නේ නিত্য සීල උපෝසත සීල පිහිටුවාගෙන කළ කුසල් බලෙන් ඇතම් කෙනෙක් මනුලව ශාස්ත්‍රීය මහාසාර වංශයන්හි ඇතම් කෙනෙක් බ්‍රාහ්මණ මහාසාර වංශයන්හි ඇතම් කෙනෙක් ගෘහපති මහාසාර වංශයන් උපදිනවා. සමහර කෙනෙක් චාතුරු මහරාජිකේ, සමහර කෙනෙක් තාවතිංසේ, තවත් කෙනෙක් යාමේ, තවත් කෙනෙක් තුසිතේ, තව කෙනෙක් නිමාර්ගාතියේ, තව කෙනෙක් පරිනිමිත වසවර්ති දිව්‍ය ලෝකයේද උපදිනවා. ඊළඟට සාරුවඥන් වහන්සේ තෝරා දෙනවා ඒ ඒ තැන්වල කොයි විදිහේ ආයු වර්ණේ සැප බල ප්‍රඥා ලැබේද කියලා. මනුෂ්‍ය ලෝකයේ ආයුෂ් ප්‍රමාණය ගණන නියමයක් නැහැ. ඇත්මන් කාලයක මනුෂ්‍ය ලෝකයේ ආයුෂ් ප්‍රමාණය අවුරුදු අසංඛ්‍යයක්ද වෙනවා. එයින් අඩු කාලය ඇවිල්ලා දසවර්ෂය දක්වා බැහැගෙන එනවා. මනුෂ්‍ය ලෝකයේහි ඒ ආයුෂ් ප්‍රමාණය ඇති කාලවන්හිදී තමයි ඒ ආයුෂ් ප්‍රමාණයට ගැලපෙන ආයු වර්ණ සැප බල ප්‍රඥා උපභෝග පරිභෝග සම්පන් ලැබෙන්නේ. සදිව ලෝකයේහි ආයුෂ් ප්‍රමාණය වෙනස් වන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුරු මහරජෙක එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. එහි දිව්‍ය වර්ෂ 500ක් ආයුෂයයි. දිව්‍ය වර්ෂ 500 කියන්නේ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 90 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් තවතිසා භවනත එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. දිව්‍ය වර්ෂ 1000ක් එහි පරම ආයුෂයි. මනුෂ්‍ය වර්ෂ ගණනින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් වේදවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් යාම දිවි ලෝකෙට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. දිව්‍ය වර්ෂ 2000ක් පරම ආයුෂයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 14 කෝටි 40 ලක්ෂයයි අවුරුදු. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 400ක් තුසිත දිවි ලෝකෙට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. දිව්‍ය වර්ෂේ 4000ක් පරම ආයුෂයයි. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 800ක් නිර්මාරාති දිව්‍ය ලෝකයට එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. දිව්‍ය වර්ෂේ 8000ක් පරම ආයුෂයයි. මනුෂ්‍ය වර්ෂා ප්‍රමාණයෙන් අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1600ක් පරණ දිමිත වසවත් දිව්‍ය ලෝකයට ආයුෂයයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි දිව්‍ය වර්ෂයේ 16000ක් පරම ආයුෂයයි. මනුෂ්‍ය වර්ෂා ප්‍රමාණයෙන් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් වෙනවා. ඔය දිව්‍ය ලෝක 6ේම ආයුෂ් ප්‍රමාණය වැඩි වෙන්නේ ඊට වඩා. අඩුවෙන්දීද තියෙනවා තමන්ගේ කුසල කර්මයන්ගේ අඩු වැඩිකම් අනුව. එවාගේම සමහර විට කිද්දා පදූෂක කියලා ආහාර වේල අමතක කළා නම් එදා චුත වෙන්න සිද්ධ වෙන අවශ්‍ය කෙටි වෙනවා. සමාත මනෝ පදූෂක කියලා තවත් දෙවියන්ගේ සම්පත්තියට ඊර්ෂ්‍යා කළොත් ඒ මොහොතේම ආයුෂ අවසන් වෙලා චුත වෙනවා. එසේ නොවී සිටියොත් පරමාශ වින්දිනේ කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ පහදා දෙනවා ඔය දිව්‍ය ලෝක කොයිතරම් සම්පත් වින්දත් අයිමත් මේ මනුලොවට හා පාතාල ලෝකයටත් එන්න සිද්ධ වෙන බව. ඊළඟට ඒ දාන නිත්‍ය සීල උපෝසත සීල කියන මේ කාමාචර කුසලයන්ගෙන් නොනැවති යම් කෙනෙක් ප්‍රථම ධ්‍යානයේ ප්‍රථම ධ්‍යාන ලැබෙන කර්මස්ථාන කියන 25ක්. ඔය ප්‍රථම ධ්‍යාන කර්මස්ථාන 25න් යම් කිසි කමඨහනකින් ප්‍රථම ධ්‍යානෙ අඩුවෙන්ම වඩා ගත්තා. අඩු පමණින් වඩා ගත්තා නම් බ්‍රහ්ම පාරිසජ්ජේ උත්පත්තිය ලැබෙනවා. මධ්‍යම ප්‍රමාණයේ ප්‍රථම ධානයේ වැඩුවා නම් බ්‍රහ්ම පුරෝහිත බඹතලයේ උපදිනවා. ප්‍රණීත වාසියෙන් ප්‍රථම ධානයේ වැඩුවායේ මහා බ්‍රහ්ම තලයේ උපදිනවා. එහි බ්‍රහ්ම පාරිසජ්ජ කියන පළවෙනි බඹතලයේ ආයුෂ් ප්‍රමාණය අන්තර කාලප 20කින් 3න් 1යි. මධ්‍යම වාසියෙන් වැඩු බ්‍රහ්ම පාරිසජ්ජ ළඟට බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයන්ගේ ආයුෂ් ප්‍රමාණය අන්තර කාලප 10ක් පමණ වෙනවා. මහා බ්‍රහ්මතලයේ අන්තර කාලප 20ක කාලයක් වෙනවා. අන්තර කාලප කියන්නේ මහා කල්පයකින් දැන් අන්තර කාලප 20යි කියන්නේ මහා කල්පයකින් 4න් 1යි. ඒකට කියනවා විවට්ටට්ටායි අසංඛ කල්පය කියලා. ඒක තුනට බෙදා ගන්නයි ඒ ආයුෂ් ප්‍රමාණය කියන්නේ. හේතුව පළවෙනි බ්‍රහ්මතලයේ කල්ප විනාශයේදී සෑම කල්පයක් පාසා වෙනසෙන නිසා මහා කල්ප ගණනින් ආයුෂ තියෙන්නේ නැහැ. ඊළඟට ද්විතිය ධානයේ ලැබෙන කර්මස්ථාන තියෙනවා 14ක්. ඒ 14ක් අතුරින් යම්කිසි කර්මස්ථානයකින් ද්විතිය ධානය උපදවාගෙන අල්ප වශයෙන් වැඩුවා නම් පරිත්තාබ බඹතලයේ උපදිනවා. එයි ආයුෂ් ප්‍රමාණය මහා කල්ප 2යි. මධ්‍යම වශයෙන් ද්විතිය ධානය වැඩුවායේ අප්‍රමාණාභ බඹතලයේ උපදිනවා. මහා කල්ප 4ක් ආයුෂයයි. ප්‍රථම ප්‍රණීත වාසයෙන් ද්විතිය ධානයේ වැඩුව අය ආභාසර බඹතලයේ උපදිනවා. මහා කල්ප 8ක් ආයුෂ තියෙනවා. ඊළඟට තෘතිය ධානයේ උපදවන කර්මස්ථාන භාවනා 14ක් තියෙනවා. එයින් යම් කමඨාණකින් තෘතිය ධානයේ අල්ප වාසයෙන් වඩා ගත්තා නම් පරිත්ත සුභ බඹතලයේ උපදිනවා. එහි මහා කල්ප 16ක් ආයුෂයයි. මග්ගේ වාසයෙන් තෘතිය ඥානෙ වැඩුණා නම් ඒ ඇත්ත උපදිනවා අප්‍රමාණ සුබ බඹතලේ. ඒ මහා කල්ප 32ක් ආයුෂයයි. ප්‍රණීත වාසයෙන් තෘතිය ඥානෙ වැඩුව අය සුබ කින්නක බඹතලේ උපදිනවා. එයි ආයුෂ් ප්‍රමාණය මහා කල්ප 64යි. චතුර්ථ ඥානේ ලබන කර්මස්ථාන අරූපාචර කර්මස්ථාන 4 ඇරුණොත් ඊළඟට තියෙනවා රූපාචර කර්මස්ථාන වශයෙන් 12ක්. ඒ 12 යම් කිසි කමඨාණකින් චතුර්ථ ඥානෙ උපදවා ගත්තා නම් ඒකේ හීන මධ්‍යම ප්‍රතිම භේදයක් නැහැ. ඒ ඇත්තෝ විහප්පල බමතනේ උපදිනවා. මහා කල්ප 500ක් ආයුෂ තියෙනවා. ඒ වගේම බාහිර තාපසවරු ඇතැම් විට ඒ චතුර්ථ ඥානෙ උපදවලා සංඥා විරාග භාවනා වැඩුවොත් අසඤ්ඤතලයේ උපදිනවා. අනාගාමීන් වහන්සේලා පමණක් අවිහාකප්ප සුදස්ස සුදස්ස යකනෙත් කියන පංචසුද්ධාවාසි උපදිනවා. ඒක උපදින්නේ ඒ තමාගේ ඉන්ද්‍රිය සම්පත්තිය අනුවයි. සද්ධා ඉන්ද්‍රිය අධික අනාගාමීන් වහන්සේලා පළමුවෙනි අවිහ බඹතලයේ උපදිනවා. විරිය ඉන්ද්‍රිය අධික නම් එයත්ෝ අතප්ප බඹතලයේ උපදිනවා. වාගේම සති ඉන්ද්‍රිය වැඩි අය සුදස්ස බඹතලයේ උපදිනවා. සමාධි ඉන්ද්‍රිය වැඩි අය සුදස්සී බඹතලයේ උපදිනවා. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි අනාගාමී උතුමන් අකනිට උපදිනා. එහෙමයි ඒක පිළිවෙල. ආකාසානං චේතනි කියන්නේ පළවෙනි ඒ අරූප සමාපත්තිය වැඩුවා නම් ඒක වඩන්නේ කසින කර්මස්ථාන නමයක් උපනිශ්‍රේ වෙනවා. ඒ නමෙන් එකකින් තමයි ඒ අරූප සමාපatti උපදවන්නේ. එින් ආකාසානං චේතනි පෙදෙවානං ආකාසානං චේතන බමතලෙ උපදින මේ වර්ෂ ප්‍රමාණ මහා කාලස 20000යි. විඥානං චේතනි උපදවාගත් අය විඥානං චේතන ලොමේ බමතලෙ උපදින මහා කල්ප 40000ක් ආයුෂයයි. ආකින්චඤ්ඤාතනෙ උපදවාගත් අය ආකින්චඤ්ඤාතන බමතලෙ උපදින මහා කල්ප 60000යි ආයුෂය. නේසඤ්ඤා නාසඤ්ඤාතනෙ උපදවාගත් අය ඒ භවග්‍රහී උපදිනවා මහා කල්ප 84000යි ආයුෂය. සරුවඥන් වාස වැඩි ඉන්න කාලේ උද්දකරා පුත්‍ර තාපසයන් වහන්සේ මේ නේවසඤ්ඤා නාසඤ්ඤාතනෙ දක්වා දිනුණු කෙනෙක් එතුමයි හේ උපන්නා. ආලාර කාලාම තාමසතුමා තුන්වෙනි අරූප බමතලේ උපන්නා ආකින්චඤ්ඤාතනෙ. තාගේම අසිත කාලදේවල තාපසතුමා සමාපත්‍ය අටම ලැබුව කෙනෙක් බැවින් එතුමත් භවග්‍රහෙ උපන්නා. මේ වාගේ පැහැදිලි වෙනවා. එයින් සඳහන් වෙනවා තව වැදගත් සාධකය. මනුෂ්‍ය ප්‍රතේ සිට පැරණි මිම්මින් යොදුන් 42000ක් ඉහළින් තමයි චාතුරු මහරජක දිව්‍ය ලෝකෙ පිහිටා තිබෙන්නේ. ඒකේ වට ප්‍රමාණය යොදුන් 10000ක් පමණ වෙනවා. චාතුරු මහරජකෙන් යොදුන් 42000කින් ඉහළ තමයි තාවතිංසේ. ඔහොම දිව්‍ය ලෝක 6ෙම යොදුන් 42000න් ඉහළට ඉහළට පවතිනවා. පරිණීමිත වසවර්ති දිව්‍ය ලෝකයේ ඉඳලා යොදුන් 55,8,000කින් ඉහළයි පළවෙනි බ්‍රහ්මතලයේ පිහිටා තිබෙන්නේ. ඊළඟට දෙවෙනි බ්‍රහ්මතලයේ යොදුන් 55,8,000 බැගින් ඔහොම එකින් එකට යොදුන් 55,8,000 බැගින්මයි ඉහළට ඉහළට ගින් තියෙන්නේ. භවග්‍රේ දක්වාම බමතලෙන් බමතලයට ওই තරම් ඈතින් ඈතින් පිහිටා තිබෙන්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ධ්‍යාන තලයන්හි අර තියෙන බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත වැනි දෙවෙනි පළවෙනි දෙවෙනි තත්ත්වයේ තියෙන බඹතලේ ඒවා එකකට එකක් සමතලා භූමියේ පිහිටියාට ඈත් වෙලා තියෙන යොදුන් 55,60,000 බැගින් ඈතින් ඈතින් වටේට පිහිටලා තියෙනවා. බුදුරජාන් වහන්සේ මේවා පහදා දීලා තියෙන වැදගත් කරුණක් පහදා දීම පිණිසයි පැහැදිලි කරනු පිණිසයි. හරියට ලෝවා මහා ප්‍රාසාදයේ තරම් දිග පළල උස ඇති ගල් පර්වතයක් ප්‍රථම ධ්‍යාන බමතලේ ඉඳලා හෙළුවොත් බිමට වැටෙන්න ඒක එක විනාඩියකට යොදුන් 13කුත් තුනින් එකක් පාක් වෙනවා. මහා පොළොවට එන්න කියන්නේ පැයක් තුලදී යොදුන් 800ක් පාක් වෙනවා. දවසක් මුළුල්ලේ යොදුන් 48000ක් පාක් වෙනවා. එච්චර වේගෙන් බැහැගෙන මේ ගල් පර්වතයේ පොළොවට පතිත වෙන්න යනවා මාස 4ක්. භවග්නී කියන ඉහෙළම බඹතලේ මේ සක්වල ඉහෙළම බඹතලේ ඉඳලා යදුණක් දිගපාල උස ඇති සෛලමේ පර්වතයක් හෙළුවොත් අර වගේම විනාඩියකට යදුන් 13කුත් තුනෙන් එකක් පාත් වෙනවා. පැයකට යදුන් 800ක් පාත් වෙනවා. දවසකට යදුන් 48000ක් පාත් වෙනවා. එතකොට බවාග්‍රේත මනුලොව ඉඳලා මේ පොළොව තලයේ ඉඳලා දුර ප්‍රමාණය කියනවා 7 කෝටි 18 ලක්ෂ 56000ක් උසයි කියලා යොදු. එච්චර දුර ප්‍රමාණය ඉඳලා මේ ගල් පර්වතයේ පොළොවට වැටෙන්න යනවා දවස් වශයෙන් දවස් 1497ක්. වර්ෂ වශයෙන් ගත්තොත් වර්ෂ 4කුත් මාසිකුත් දවස් 27ක් යනවා. මේ තරම් විශාල පර්වතයක් පොළොවට වැටෙන්නේ මෙච්චර පමා වුණත් ඒ භවග්‍රීන් හෝ කුයි හරි තලයකින් බමතලයකින් හරි දෙවතලයකින් හරි චුත වෙන මේ මනුලවාරි කොතනාරි උපදින්න යන්නේ එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයයි උපදින්න යන්නේ කිසි ප්‍රමාවක් නැහැ. ඒ මොකද කාරණේ? අර ගල් පර්වතයක් පාත වැටෙන තරම් වේගෙන් නෙමෙයි ඊට වඩා වේගයකින් මේක සිදු වෙනවා. කොටින්ම කියනවා නම් චිත්තයාගේ තියෙන කුඩා චිත්තක්ෂණ තුනක් උත්පාදක්ෂණ, පිටික්ෂණ, බංගක්ෂණ කියලා. එයින් එහා භවයේ චුත වෙන චුති චිත්තයාගේ බංගක්ෂණයෙන් මෙහා භවයේ පටිසන්ධික්ෂණය ලැබෙන්නේ එක උත්පාදක්ෂණයේ තරම් කෙටිම කෙටි වේලාවකයි. පූර්ණ චිත්තක්ෂණයක් තරම්වත් වේලාවක් යන්නේ නැහැ. චිත්‍යාගේ බංගක්ෂණයේ සිදු වෙනවා ඒ භවයේ මේ භවයේහි චිත්‍යාගේ උත්පාදක්ෂණේ පහළ වෙනවා පටිසන්ධි වශයෙන්. එතකොට මොනවා තරම් ඉක්මනින් මේ පටිසන්ධි ග්‍රහණය සිද්ධ වෙනවාද කියන එක පෙන්වා දීමටයි මේ දුරප්‍රමාණ සහ මේ උපමා සංසන්දනයේ දක්වන්නේ. ඊළඟට සරුවඥන් වහන්සේ පහදා දෙනවා කයින් වචනෙන් හිතින් දුසෙහිත් පෙරු අය මේ පොළොව තලයේහි ඇතැම් විට තිරිසන් සතුන් වෙනවා. ඇතැම් විට ප්‍රේත සත්වයන් බවට පත් වෙනවා. ඇතැම් විට ලෝකාන්තරික නරකයට යත්වනවා. එවැනි බරපතල කර්ම කරගත් අය අටමහා නරකයේ යම් යම් තැන්වල උපදිනවා. ඉස්සර කාලේ මිම්මේ හැටියට පොළොව තලයෙන් යට පොළොව මැදෙහි යදුම් 15,000කින් යට තියෙනවා කියන්නේ සංජීව මහා නරකය. ඊට ඒකේ උස ප්‍රමාණය දුර ප්‍රමාණය කියන්නේ යදුම් 100යි. ඒ යදුම් 100න් යට නැවතත් යදුම් 15,000කින් යට කාලසූත්‍ර නරකය. කොහොම එකින් එකට මේ මහා නරක වල ඔක්කොම ඈතින් ඈතින් පිහිටා තිබුණත් ඒවා වට ප්‍රමාණය දිගපාලයක හා සමානව පිහිටා තිබෙනවා. ඒකසේ එක එක මහා නරකයක හාත්පස හතර වටේ කුඩා නරකවල් කියනවා 16 16. ඒවා වට ප්‍රමාණ වශයෙන් ඔක්කොම සැලක බැලුවොත් උදුන් 10 10 10 බැගින් වට ප්‍රමාණව පවතිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේවා සරුවඥතා ඥානේ සහ දිබ්බ චක්කු ඥානෙන් දැකලා බොහෝ පැහැදිලිව දේශනා කළා කියලා. නමුත් බෞද්ධයන් වශයෙන් අපි සලකන්නට තියෙන්නේ අපි මේ දාන සීල භාවනාදී කුසල් පාරමී පුරන්නේ ඔය සතර ආපායන් සදාට ගොඩෙන්නත් නැවත නොරැටෙන්නත් දිව්‍ය මානුෂාදී සම්පත් ලැබුණත් ඒවායේ ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව ඒවායේ තියෙන යථා තත්ත්වය නම් වූ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභතාවන් ආબોධ කරගෙන මේ භව කතරින් එතර වී වෙනස් නොවන සදාකාලික සාන්තසෝයේ සාක්ෂාත් කර ගැනීමයි බෞද්ධයන්ගේ පරම පරමාර්ථය. මේ නිර්වාණ ආબોධයේ පිණිස යපේ මේ සෑම කුසලයක් උපනිශ්‍රේ කළ යුතු වන්නේ. භාග්‍යතුන් වහන්සේ දිනක් දේශනා කරනවා අච්චරා සංඝාත මත්තම්පිකෝ අහම්බික්කිනේ භවන්න වන්නේමි කියලා. මහණෙනි අසුරුසනක් ගන්න තරම්වත් මේ භවයේ රැඳීම සැපක් කියලා මං වර්ණනා කරන්නේ නැහැ. ඒ මක්නිසාද? එක අසුරුසනක් ගන්න තරම් කෙටි කාලේ නමුත් මේ භවයේ රැඳීනවා නම් ඒක දුක්ඛ සත්‍යයක් කියලා. දැන් දිව්‍ය ලෝකයේ කියලා කියන්නේ ශාත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති වංශවත් කියලා කියන්නේ ඔක්කොම જાති දුක්ඛ සත්‍යයක්. ඒ මක්නිසාද? පංච උපාදානස්කන්ධයක් නිසායි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කැතියෙන් කියනකොට උපාදානස්කන්ධ පංචකය තමයි දුක්ඛය කියන්නේ. දුක්ඛය කියන්නේ මේ වේදනා දුක්ඛයම නෙමෙයි. වේදනා දුක්ඛයත් මේකට කියන දුක්ඛ දුක්ඛය කියලා. නිෂ්පරියාය දුක්ඛය කියලා කියන දුක්ඛ දුක්ඛය කෙලින්ම දුක. ඒ හැර මේ පංච උපාදානස්කන්ධයේම දුකක් වෙනවාක් නිසාද? උපාදානස්කන්ධයේ දුක නමින් හඳුන්වන්නේ එහි තියෙන අර්ථය අනුවයි. දුක් කියන්නේ මේ උපසර්ගයෙන් නින්දිත. තුච්ඡ නින්දිත අර්ථයත් කාංකේනමේ නාමපදයෙන් හිස් අර්ථයත් ප්‍රකාශ වෙනවා. මේ දෙක එකතු වුණාම නිංගිත වූ හිස් වූ දෙයක්. කුමකින්ද නිංගිත වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධයේ. මේ පංච උපාදානස්කන්ධයේ රාග දෝෂ මෝහ ආදී ක්ලේශයන්ට අරමුණු වෙන නිසා නිංගිතයි. මේ පංච උපාදානස්කන්ධය නිසා පංචානන්තරී කර්ම පස්පව දසා කුසල් ආදී සිද්ධ කරගෙන නරක ආදී අපායට යන්න සිදු වෙනවා. ඒ නිසා නිංගිතයි. එවගේම තුච්ඡයි කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ නිත්‍ය ස්වභාවයෙන් හිස් දෙයක්, සැප ස්වභාවයෙන් හිස් දෙයක්, එවගේම ආත්ම ස්වභාවයෙන් හිස් දෙයක්, සුභ ස්වභාවයෙන් හිස් දෙයක්, නිත්‍ය සුභ සුඛ ආත්ම කියන මේවායින් හිස් බැවින් තොර බැවින් මේවට කියනවා හිස් දෙය කියලා. එතකොට නිංගිත වූ හිස් වූ අර්ථයේ යම් තැනක තියෙනවා නම් ඒකට කියන දුක්ඛං කියලා. ඒ දුක්ඛේ තියෙනවා තේරුම් හතරක්. පීලන සංකත සන්තාප විපරිණාම කියලා. පීලන කියන්නේ හැම වෙලාවෙම ඉපදෙමින් බිඳෙමින් පෙලිපෙලි පවතිනවා. ඇතිවීමෙන් නැතිවීමෙන් සංතති පරම්පරා වශයෙන් පෙලිපෙලි පෙලිපෙලි පවත්න බැවින් ඒක දුක්ඛ ලක්ෂණ ප්‍රධාන මාර්ගයයි. සංකත කියන්නේ නැවත 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 හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙමින් තමයි මේක දිගට පවතින්නේ. එක දෙයක් නැති වෙනකොට ඒක නැති උපදින්න තවත් හේතුවක් ඇතෙන්න රුකුල් දෙනවා. මේන ඇතිවීමෙන් නැතිවීමෙන් හේතුඵල සම්බන්ධතාවයෙන් පවත්නා බැවින් ඒක තියෙන සංකත කියලා. ඒකත් දුක්ඛ සත්‍යයේ ලක්ෂණයේ සංකතය. සංතාප කියන්නේ නිරතුරුවම මේක තැවෙනවා, දැවෙනවා, වේලෙනවා. කොමකින්ද? අර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ස්වභාවයෙන් තැළෙන්නේ පෙළෙන බැවින් මේක බොහොම ලොකු සාත්මයකින් පවතිනවා. උණු වෙන බත්කලියක් වගේ නිතර රත් වෙනින් පවතින නිසා සංතාප. එපමණක් නෙමේ චිත්ත සංතානිය තුලද අසීමිත විදිහේ සංතාපයන් ඇති වෙනවා මේ පංච උපාදානස්කන්ධය නිසා. අනික විපරිණාම. විපරිණාම කියන්නේ මොනතරම් සාත්තු සප්පායං කළත් මේක හැමදාම එකසේ පවත්වා ගත නොහැකි බැවින් වෙනස් වෙන බැවින් මේක විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියනවා දුක්ඛ ලක්ෂණය. ඊළඟට තියෙනවා මේකේ අභිසමයාර්ථය. අභිසමයාර්ථය කියන්නේ මේක අවබෝධ කරගන්නට ඕනේ. මේ පීලනාර්ථයෙන් දුකයි, සංකතාර්ථයෙන් දුකයි, සංතාපාර්ථයෙන් දුකයි, විපරිණාමාර්ථයෙන් දුකයි කියලා අපි අභිසමය කරගන්නට ඕනේ. අභිසමය කියන්නේ විශේෂ නුවණින් අවබෝධ කරගන්නට ඕනේ. විශේෂ නුවණක් කුමක්ද? ආර්ය සත්‍ය අවබෝධ කරගන්නා වූ මාර්ගඥානයයි. මාර්ගඥානයට උපනිශ්‍රේ වෙන්නේ විදර්ශනා ඥානත් මේකටම අයිති. විදර්ශනා ඥානයන්ගෙන් සහ මාර්ගඥානයන්ගෙන් මේක අභිසමය කරන්නට ඕනේ. සමය කියන්නේ ආબોධ කර ගැනීම. අභි කියන්නේ විශේෂ නෝණින් ආબોධ කරගati උතු වෙනවා. ඔය වගේම මේ පංච උපාදානස්කන්ධය නැමෙති මේ මනුලව, දෙවලෝ, බඹලෝ හැම තැනම තියෙන උපාදානස්කන්ධයන් නැමෙති මේ දුක්ඛය ඉබේ හට ගන්නවා නෙමෙයි. දෙවියෙක් මවා දෙනවත් නෙමෙයි. මේකට හේතු සම්බන්ධතාවක් තියෙනවා. ඒ හේතු සම්බන්ධතාව කියනවා පහක්. ප්‍රධාන හේතුව තමයි තෘෂ්ණාව. ප්‍රධාන හේතුව තෘෂ්ණාව. දෙවෙනි හේතුව තමයි තෘෂ්ණාවයි ඉතිරි ක්ලේශ නාමයයි. තුන්වෙනි හේතුව තමයි තෘෂ්ණාව ඉතිරි ක්ලේශ නාමයයි සහ ඉතිරි අකුසල චෛතසික ධර්ම. හතරවෙනි හේතුව තමයි තෘෂ්ණාවත් ඉතිරි ක්ලේශ නාමයත් අවශේෂ අකුසල ධර්ම ලෞකික කුසල මූල ධර්ම තුනක්. පස්වෙනි හේතුව තමයි තෘෂ්ණාවක් අවශේෂ ක්ලේශේනොත් අවශේෂ කුසල ධර්ම ලෞකික කුසල මූල තුනත් ලෞකික කුසල චිත්තචෛතසික ධර්ම සියල්ලත්. මේවා තමයි හේතු ධර්ම හැටියට හඳුන්වන්නේ. ඒකට කියන සමුදය සත්‍ය කියලා. ඒ කියන්නේ දැන් අපි දෙවලෝ යන්නත් හේතුවක් කියන එක තෘෂ්ණාව පමණක් නෙමෙයි. තෘෂ්ණාවත් තෘෂ්ණාවට එකතු වෙන අනිත් උපක්ලේශ නමයක්, එවාගේම අකුසල චිත්තචෛතසික ධර්ම සියල්ලත්, එවාගේම ලෞකික කුසල මූල තුනක් ලෞකික කුසල ධර්මත් අපට හේතු වෙන නිසා ඒවත් සමුදේ සත්‍ය හැටියට ගැනෙනවා. එතකොට මේ සියල්ල සමුදේ සත්‍ය නමින් ගැනෙන්නේ හේතු ධර්මයන්ගේ එකතු වීමෙන් මේ ඵල ධර්ම උපදවන ප්‍රධාන හේතුව නිසායි. ඒකට සං ඌ අය කියන පද තුන හැදිලා සමුදේ කියලා සම්බන්ධ වෙන්නේ. එතකොට ඒකේ තියෙනවා තේරුම් හතරක්. ආයෝහන, නිදාන, සංයෝග, ඵලිබෝධි කියලා. ආයෝහන කියන්නේ මේ පස් කොටාසේ එකතු වෙලා ක්ෂස් කරනවා. අකුසල පැත්තේම අකුසල රැස් කරනවා, කුසල පැත්තේම කුසල රැස් කරනවා. ඒ කුසල අකුසල රැස් කිරීම නිසා මේ පංච උපාදානස්කන්ධය නැමැති ඵලයක් පහළ වෙනවා. එනිසා ඒක කර්ම රැස් කර ගන්නා බව මේ කියන සමුදේ සත්‍යාගේ පළවෙනි ලක්ෂණයයි අර්ථයයි. ආයෝහන. නිදාන කියන්නේ පංච උපාදානස්කන්ධයේ ප්‍රධාන හේතුව මේකයි. ඒක තමයි නිදානාත්‍ය කියන්නේ. සංයෝග කියන්නේ භවයෙන් භවයට මේ පංච උපාදානස්කන්ධ පරම්පරාව නොසිඳී ගෙනියනවා. නොනැවතී ගෙනියනවා, සම්බන්ධතාවයෙන් ගෙනියනවා, ගැටලාගෙන ගෙනියනවා, ගොතාගෙන මහාගෙන හේවා කිවගෙන යනවා. එනිසා ඒකට කියනවා සංයෝගාර්ථය. ඵලිබෝධ කියන්නේ මේ කියන සමුදේ ධර්ම එක්කාසු වෙලා ඒ ආත්ම සංතාණයට නිදහසක් දෙන්නේ නැහැ. දිවි ලෝකයට යන්න සමාත බාධා කරනවා. බඹලෝට යන්න ඊට වඩා බාධා කරනවා. නිවන් දකින්න ඊටත් වඩා බාධා කරනවා. රහත් වෙන්න ඊට වඩා බාධා කරනවා. පසේබුදු වෙන්න ඊටත් වඩා බාධා කරනවා. ලෞතුරා බුදු වෙන්න ඔක්කොට වඩා බාධා කරනවා. එසේ බාධා කරන බවට කියනවා ඵලි බෝධාර්ථය කියලා. ඒ ඔක්කොටම හේතුව මේ සමුදයයි. එනිසා මේ සමුදේ සත්‍ය කියනවා පහනාභි සමය කියලා. අර දුක්ඛ සත්‍යයේ සත්‍ය කිරියා විසමී මේක පහනාභිසමී. පහනාභිසමී කියන්නේ මේක නසන්නට ඕන, විනාශ කරන්නට ඕන. ඊළඟට මේක නැසීමෙන් විනාශ කිරීමෙන් ලැබෙනා වූ ශාන්ත ස්වභාවයක් තියෙන එකට කියනවා නිබ්බාන ධාතු කියලා. නිරෝධ සත්‍ය. ඒකේ තියෙනවා තේරුම් හතරක්. ඒ මොනවද තේරුම් හතර? නිස්සාරණ, විමේක, අසංකත, අමත. එම් යන්නේ නිර්වාණ ධාතුව පංච උපාදානස්කන්ධයන්ගින්ම නික්මුණු තැනයි. උපාදානස්කන්ධ කිසිවක්ම නැති ඒ නික්මුණු තැන නිස්සරණාර්ථයයි. ඉවේක මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාතය දුක්ඛ ධර්මයන්ගෙන් බිඳක්වත් නැති බැවින් ඒක විවේකයි අසංකතයි. අර කියන හේතු ධර්ම කිසිවකින් සකස් නොවූ ශාන්ත ස්වභාවයක් බැවින් අසංකතයි. අමතයි, මරණයක් කවදාකවත් සිදු නොවන බැවින් අමතයි. මේකේ නාර්ථ හතරෙන් යුක්ත බැවින් ඒකට කියන සත්‍ය කිරියාවි සමය කියලා. ඒක සතර මාර්ගඥාන සතර ඵලඥානයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු බව තමයි හිතේන මේ ආબોධ කටයුතු අර්ථය. ඊළඟට මේ කියන දුක්ඛ සත්‍යයේ පිරිසිදු ආબોධ කර ගැනීම පිණිස සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම පිණිස නිරෝධ සත්‍ය සාක්ෂාත් කර ගැනීම පිණිස වැඩි යුතු අනුගමනය කළ යුතු මාර්ගයක් තියෙනවා, ප්‍රතිපදාවක් තියෙනවා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහි තියෙනවා ලක්ෂණ හතරක්. නීයාන හේතු දස්සන අධිපති කියලා. නීයාන කියන්නේ මේ කියන්නේ ස්කන්ධ ලෝකයෙන් එතර කරවනවා. නෛර්යානික කියන්නේ ඒක එතර කරවනවා, පමුණු වනවා, නිවනට පමුණු වනවා. උපාදානස්කන්ධ ලෝකයෙන් එතර කරවා නිර්වාණයට පමුණුවන නිසා කටකන නීයාන අර්ථය කියලා. එවාගේම නීයාන හේතු මේ දුක්ඛේ සමුදය නිරෝධය කියන මේ ධර්මතාවන් ආબોධ කර ගැනීමට එකම හේතුව මේ මාර්ග සත්‍ය නිසයකට හේතු අර්ථය කියනවා. දස්සන එවාගේම දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දැක ගැනීම දස්සන, සමුදය සත්‍යයේ ප්‍රහාණය කිරීම වශයෙන් දැක ගැනීම දස්සන, නිරෝධ සත්‍යයේ ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් දැකීම දස්සන. ඒකෙන දර්ශනයේ කියන්නේ මාර්ග සත්‍යයට ඒක දස්සනාර්ථයයි. අධිපති එවාගේම දුකෙන් පෙළුණු මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් මේ සම්පූර්ණයෙන්ම ගොඩ වෙලා දෛත නැවත නොපැමිණෙන තත්ත්වයට පමුණුවන බැවින් මේක කියන අධිපති අර්ථය කියලා. ඔය අර්ථ හතරෙන් යුක්ත බැවින් මාර්ග සත්‍යයට කියනවා භාවනාභි සමය කියලා. භාවනාභි සමය කියන්නේ මේක වැඩි යුතු වැඩිමින් ආબોධ කටයුතු දේ භාවනාභි සමය. එතකොට දැන් අපි මේ දානියක් දීමින් සීලයක් සමාදන්ව රැකීමෙන් නිත්‍ය සීල උපෝසත සීල සමාදන්ව රැකීමෙන් හා සසුකසල් සිදු කිරීමෙන් අපට අනිවාර්යෙන් මනුෂ්‍ය ලෝක සම්පත්, දිව්‍ය ලෝක සම්පත් ලැබෙනවා. ධ්‍යාන වැඩුවොත් බඹලෝ සම්පත් අනිවාර්යෙන් ලැබෙනවා. ඒ හැම ලැබෙන්න පුළුවන් අතර අප විසින් කළ යුතු මේ හැම පින්කමකම පරමාර්ථය නම් එහි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රධාන කොට ඇති බෝධිපාක්ෂ ධර්මයන් වැඩි දියුණු කර ගැනීමයි, පාරමී ධර්මයන් දියුණු කර ගැනීමයි. එනිසා අපි මේ සෑම ජවන් සිතක් ගානේ සිදු කරුන් ලබන්නේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට සමීප වීමයි. ඉතින් අදත් මේ විදිහේ පින්කමක් මේ සිද්ධ වුණා. දැන් දින කීපයක් ස්වාමීන් වහන්සේලාගේ සුවදුක් සොයා බලමින්, වෛද්‍ය පහසුකම් සැලසා දෙමින්, දහස් කණන් මුදල් වැය කරමින්, ගමන් බිමන් පහසුකම් සැලසෙමින්, පිරිත් කීකියා දාන වස්තු සම්පාදනය කොට පිළිගන්වා වැළඳවීමෙන් මෛත්‍රී කයින් වචනින් සිතින් සිදු කරන මේ පින්කම් පෙළට අදත් මේ තවත් පින්කම් පෙළියක් සිද්ධ කරගන්න යෙදුණක් කල්යාණ මිත්‍ර පිරිසක් එක්කාසු කරගෙන විශේෂයෙන් අපේ මේ සමරසේකර මව්පිය දෙපළ මාස දෙකක් පමණ විදේශ චාරිකාවකින් හැරි ඇවිල්ලා අද මේ අවස්ථාවේ සහභාගී වෙමින් මේ ඖෂධීය දේවල්ද පරිත්‍යාග කරමින් පැමිණ අවස්ථාවේ දෙපළ ඉදිරි කාලයේ නිරෝගී සුවපැතීම් සඳහා අපට නිරෝගී සුවපැතීම් සඳහා මේ පින්කම සංවිධානය වී තියෙනවා. ඒ වෙනින් යදෝ සිටිමිල්ලක් පාසා, ලැබූ පීවරක් පාසා, හෙළු හුස්ම රැල්ලක් පාසා තම තමාගේ సంతාන තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩේවා, සත්‍විස් බෝධිපාක් ධර්මයන් වැඩේවා, චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරතේ මෙතකින් මේ රැස්පත් කරගන්නා ද කුසල සම්භාර ධර්මයේ